අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 35ක කාලයක් තියෙනවා.
යද්ද?
35ක්.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මට පෙර කතා කරා හිටපු පොලිසිය බාර අමාත්‍යවරයා. එතුමාගේ උත්සාහය තිබුණේ මුළුමනින්ම ජාතිය, ආගම, මව්බිම පිළිබඳව අපේ රටේ සෑම පුරවැසියන්ට තියෙන භක්තිය අපරාධකරුවන් වසා ගැනීමේ ලෝගුවක් බවට භාවිත කරපු බව තමයි පෙන්වුම් කරන්නේ. මොකද ජාතිය පිළිබඳව, ආගම පිළිබඳව, මව්බිම පිළිබඳව අපි හැම දෙනා තුළම සෑම පුරවැසියෙක් තුළම භක්තියක් තිබෙනවා, ගෞරවයක් තිබෙනවා. හැබැයි භක්තියේ ඒ ගෞරවේ අපරාධකරුවන් වසන් කර ගැනීම සඳහා, අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ගැනීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ. නමුත් හිටපු පොලිස් අමාත්‍යවරයාගේ මුළු ක්‍රියාදාමයේ මේකට සම්බන්ධ වී තිබෙන බව පැහැදිලි වුණා. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි, මේ විවාදයේ අප පිළිබඳවත් මේ ඉබ්‍රාහීම් අපේ ජාතික ලේස් අපේක්ෂක වීම පිළිබඳ කරුණු ඉදිරිපත් කළා තිබුණා. ඔව්, 2015 ඔහු අපේ ජාතික ලේස්ව නියෝජනය කරා. ඒ වගේම ඒ වන විට ඔහු ලංකාව ඉතාමත් කීර්තිමත් ව්‍යවසායකයෙක් හැටියට කටයුතු කරමින් තිබුණා. මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට ඔහුට ඇගයීම් සම්මාන දීලා තිබුණා. ඒ වගේම කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ජීඑල් පීරිස් ඔහුට ඇගයීම් සම්මාන දීලා තිබුණා. රත්නසිරි වික්‍රමනායක ඔහුට ඇගයීම් සම්මාන දීලා තිබුණා. නිසා 2015 ඔහු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ඔහුගේ දරුවන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වීම පිළිබඳ අප නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දන්නේ, ඔහු අපේ ජාතික ලේස් නියෝජනය කරා. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මා ගාව තිබෙනවා දිසා අධිකරණයේ කොළඹ. මේ දිසා අධිකරණයේදී ඔහුට නඩුවක් තිබෙනවා මීට පෙර 2014. ඒ නඩුව තමයි යූසුප් මොහමඩ් ඉබ්‍රාහීම් අංක 37 පරණ යෝන් වීදිය කොළඹ 12. මේ නඩුවේ නීතිඥයා කවුද? මේ නඩුවේ නීතිඥයා අලි සබ්රි. ඒතර අලි සබ්රි ඉබ්‍රාහීම්ගේ නීතිඥකකට කටයුතු කරලා තිබෙනවා. ඒකෙන් අපි ඔහු මේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධයි කියලා ලඝු කළ යුතුනේ. ඒ වගේම තමයි ඉබ්‍රාහීම්ම අවුරුදු 2.5 දෙහිකට වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප්‍රශ්න කරා. ඒ කොතැනකදී හෝ අපහු අපේ ව්‍යාපාරයට සම්බන්ධ බව කිසිදු එළදරව සිදුවීනේ. ඒ විතරක් නෙවෙයි, ඔහු දැන් මා හිතන්නේ අපමත නිදහසක් ලබලා තිබෙනවා. නමුත් එවැනි පරීක්ෂණයකදී එවැනි දක් වාර්තා වෙන්නේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව තිබෙනවා, මලල්ගොඩ වාර්තාව තිබෙනවා, පාර්ලිමේන්තු තේරිම්කාර සභාව වාර්තා තිබෙනවා. මේ හැම කිසිත් තැනක ඉබ්‍රාහීම් සහ අපගේ දේශපාලන ගනුදෙනුව මෙම ත්‍රස්ත ක්‍රියාවට ඉවහල් වූ බව කිසිසේත්ම සනාථ වී නැහැ. ඒ නිසා ඒවා අනෙකාට චෝදනා එල්ල කිරීම සඳහා සුපුරුදු පරිදි එල්ල කර ලබන පුස් වෙඩි මිසක්කා සත්‍ය වෙඩි නෙවෙයි. ඊළඟ විශේෂයෙන්ම මේ අපරාධය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මා අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. මා දැක්කා වජිර අභිවර්ධන මන්ත්‍රීවරයා උත්සාහ කරා මේ පාර්ලිමේන්තුවේ විටින් විට මේ පිළිබඳ පරස්පරසා අදහස් ඉදිරිපත් කළද මන්ත්‍රීවරුන් ගැන හදාන් කරන්න. හැබැයි 2020, 21, 22, 23 මේ අවස්ථාවේදී මේ හැම අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුවේදී මා විසින් ඉදිරිපත් කරන ලබන්නේ ප්‍රධාන තර්ක දෙකයි. 1. මේ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත් වූ පාර්ශවය.
නම ඊටසේකර මන්ත්‍රීතුමා
මම ඔබතුමාගේ නම කියවෙන්නේ කොයි කෝ ගැනද
බලන්න ඉතින් ඉදිරිපත් කරන්න මොකද ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා කතා කරනකොට බාධා නොකර ඉන්නවා නම් හොඳයි. දෙපාර්ශ්වයේම ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ මන්ත්‍රීවරයාගේ කතාවෙන් පස්සේ ප්‍රශ්නේ
ඔබතුමා දැනගන්න. හඳ බබලනකොට තමයි නරි ඌ කියන්නේ බල්ලු පුරන්නේ.
මම ඉස්සල්ලත් කිව්වා.
ඒකෙන්ද ඔබතුමා අපහාස කරනකොට දැනගන්න ඔබතුමා අන්නේ ඒ තත්වයට වැටෙනවා කියලා.
ගරු
එතුමා පෙන්වා දුන්නා හඳ බබලනකොට බල්ල බුරන බව. ඉතින් එතුමා දැන් බිරුවා හඳට. දැන් එතුමා බිරුවා හඳට ගරු මන්ත්‍රීතුමනි. බොහොම ස්තුතියි. එන්සා ගරු මන්ත්‍රීතුමනි, මේකට ප්‍රධාන පාර්ශ්ව දෙකක්. එකක් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය. කවුද? හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්ව ලෙස නිශ්චිත ලෙස සඳහන් කළ යුතුයි. ඇයි? එකක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉතා පැහැදිලිව ලබා දී තිබෙන මේ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා තමන්ට තිබෙන වගකීම ඔහු ඉටු නොකරපු බවට ඒක ඔහුට ගැලපෙන්නේ නැහැ. නඩු තීන්දුවක් තිබෙනවා. ඒ වගේම විශාල අරාජකත්වයක් නිර්මාණය වෙලා තිබුණා. දැන් ගරු මන්ත්‍රීතුමනියන් මන්ත්‍රීතුමිය විශේෂයෙන් ගත්තොත් දැන් මේ අඟහරුවාදට පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම පිළිබඳ ප්‍රශ්නේ. අඟහරුවාදට ලැස්සෙන බුද්ධි සමාලෝචන රැස්වීමේ මුලසුන දරන්නේ ආරක්ෂක ලේකම්වරයා. ඒ වෙලාවේදී ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ කරුණාරත්න කියන කරුණ මට මතක ඉංජිනේරු මහත්මයා. කරුණාරත්න ඉංජිනේරු මහත්මයා කටයුතු කරන්නේ. එතන මොකද්ද වෙලා තිබෙන්නේ? එම කරුණාරත්න කියන ඉංජිනේරු මහත්මයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. කරුණාසේන කියන ලේකම්වරයා, ඒ ලේකම්වරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් කරමින් තිබෙනවා. හැබැයි ඔහු මුළුසන දරන සාකච්ඡාවකට CID එක කැඳවුණා. මොකද්ද වෙන්නේ? ඊළඟ ගත්තොත් එම බුද්ධි මණ්ඩල රැස්වීම නියෝජනය කරනවා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා රවි විජේවිනුත්වර්ධන. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ළමයි 11 දිනේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණේ වග උත්තර කරුවෙක් හැටියට පරීක්ෂණ කරමින් තිබෙනවා. ඊළඟ මේක නියෝජනය කරනවා ආමි බුද්ධියංශ නියෝජනය කර මහත්මිය. ඔහුට එක්දලිකොට පැහැරගෙන යාම පිළිබඳව පරීක්ෂණයක් පවත්වනෙම CID එක. ඊළඟ මේක නියෝජනය කරනවා අධ්‍යක්ෂක හමුදා බුද්ධියංශයේ අමල් කරුණාසේකර මහත්මිය. ඔහුට පරීක්ෂණයක් තියෙනවා CID එක කිට් නිවර්ගෙන. දැන් මම හිතනවා මොලේ කලඳක් තිබෙන දේශපාලන මෙහෙයවීමක් තිබෙන නායකයෙක් එවැනි බුද්ධි සමාලෝචන රැස්වීමක් කරනවද? අපරාධ චෝදනා තිබෙන අපරාධ පරීක්ෂණ විසින් පරීක්ෂණ කරමින් තිබෙන චූදිතයා මුලසුන දරන, ඒ නිසා දේශපාලන අධිකාරියක් පිහිටවන්නේ ඒකට තමයි ගරු මන්ත්‍රීතුමනි. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ඔහුට විධායක බලය දීලා තියෙන කුමකටද? ඔහුට විධායක බලය දීලා තිබෙන්නේ ඒ බුද්ධි සමාලෝචන රැස්වීම නිසි පරිදි පිහිටීම සඳහා ඔහුට බලය දීලා තිබෙනවා. ඔහුගේ බලය ක්‍රියාත්මක කරේ නැහැ මෛත්‍රීපාල සිරිසේන. ඔහුට ඒකෙන් ගැලවෙන්න බැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමීනි, තමන්ගේ පුද්ගලික කෝන්ත්‍ර මත පොලිස්පතිවරයා පර දින 52 කුමන්ත්‍රණයෙන් පසුව ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ මෙහි. ගරු මන්ත්‍රීතුමනි, මොන මෝන්ට තකතිරු උද්දච්ච ගැමියෙක්ද මේ? මට තේරෙන්නේ තමන්ගේ පුද්ගලික කෝන්ත්‍ර ආරක්ෂක මණ්ඩලයත් එක්ක පරිමාදණ්ඩ වෙනවද? ඒ නිසා නිසි පරිදි ආරක්ෂක මණ්ඩලය තුල මේ පිළිබඳ සාකච්ඡාවකට බඳුන් වුණේ නැහැ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, ආරක්ෂක මණ්ඩලය නිසි පරිදි කැඳවනු ලැබුවේ නැහැ. ඒ වගේම අගමැතිවරයා, මම දන්නේ ඔහු ගියා කියලා මේක බේරගනීද කියලා, හැබැයි අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? තමන් ඉතාමත් ලදරු බොල් මානසිකත්වය මොකද කරන්නේ? මෙම පහරට අවශ්‍ය වෙන අරාජිකත්වයක් නිර්මාණය කරා. ආරක්ෂක මණ්ඩල අරාජිකයි, බුද්ධි සමාලෝචන රැස්වීම අරාජිකයි. ඔහු වැඩිපුර ප්‍රියතාවය දැක්වේ රාජ්‍ය බුද්ධ සේවයේ උපයෝග කරගෙන දේශපාලකින් පස්සේ හඹාගෙන යන. අර ඇමතිවරයා ගෙදර කවුද ගියේ? අරයත් එක්ක සාකච්ඡා කරේ කුමක්ද නේද? කවුද? මට මතකයි අර එක රෙදිපිලි ව්‍යාපාරිකයෙක් විශාල ගෙයක් දෙන්න තිබුණා මහින්ද රාජපක්ෂට. ඔහුගේ පස්සේ හැරියා SIS එක. ඇරලා පහවදා ඔහු ගේ දුන්නේ නැහැ. අන්න ඒ වගේ තමන්ගේ පෞද්ගලික දේශපාලන පිරිමහ ගැනීම වෙනුවෙන් තමන් සතුව තියෙන විධායක බලය, තමන් සතුව තිබෙන වගකීම් අවභාවිත කරපු නායකයෙක්. ඔහු ගරු මන්ත්‍රීතුමනි, මේකට වග කියන්න ඕනේ නැද්ද? ඔහු වග කියන්න ඕනේ. හැබැයි අද ඔහු නියෝජනය කරන්නේ කවුද? අද ඔහු නියෝජනය කරන්නේ ආණ්ඩුව. ඔහුගේ පක්ෂ උපසභාපතිවරු ආණ්ඩුවේ අමතිවරු. ඔහු පක්ෂ ප්‍රධානි ආණ්ඩුවේ අමතිවරු. මේ පාර්ලිමේන්තුව මට එහා පැත්තේ පුටු දෙක වාඩි වුණාට ඇත්තම ඔහු වාඩි වෙලා ඉන්නේ එහා පැත්තේ. ඒ නිසා මේට වග කීතු හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවේ පංගු කරුවෙක් අද. ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේකෙන් අත්තරින්ද බෑ. තමට වගකීමක් තිබෙනවා. තමන්ගේ ජනාධිපතිවරයා එහිලා බලධාරිය තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සඳහා තමට බාධා කරනවා නම් ඔහු මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. ඔහුත් මොකද කරේ? ඔහුටත් කෙසේ අගමැතිකම තියාගන්න ඕන බලය. මෛත්‍රීපාල සිරිසේන තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍යනම් වගකීම් බාර දෙන්නේ නැත්නම් වගකීම් ලෙස හැසිරෙන්න දෙන්නේ නැත්නම් මොකටද අගමැතිකම තියාගන්නේ? අර මන්දක වජිරාභයවර්ධනකද බුද්ධිමන් මොකද්ද ආරක්ෂක මණ්ඩල ගේට් එක වාඩි වෙලා හිටියලු පැයකමාර ලැජ්ජ වෙන්න නගමැති. ඇයි? හැබැයි තමන්ට අගමැතිකම වුණා. අනිත් ඔක්කොම දරාගන්නේ මොකටද? රට ඕන දෙයක්. මිනිස්සු මැරෙනවා ඕන දෙයක්. බෝම්බ පිපිරුවා ඕන දෙයක්. හැබැයි රනිල්ට ඕන අගමැතිකම ඔච්චරයි. අදත් එහෙමයි. අදත් එහෙමයි මතක තබාගන්න. අදත් රට ඕන දෙයක් වුණාමයි ඔහුට ඕන ජනාධිපතිකම ඔච්චරයි. ඒ නිසා මේ ප්‍රහාරේ වගකීම් කවුද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා. මේ වෙලාවේ දැන් ජනාධිපතිවරයා ඔහුත් දැන් ආණ්ඩුව. ඒ වගේම ප්‍රධාන චෝදනාවක් එල්ල වී තිබෙනවා. හිටපු දැන් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියට ඔහුත් තද ආණ්ඩුවේ. ඊළඟ චෝදනාවක් එල්ල වී තිබෙනවා හිටපු රාජ්‍යස්සේ බුද්ධි ප්‍රධානියට ඔහුත් දැන් ආණ්ඩුවේ. දැන් මොකද සිදුවී තිබෙන්නේ? අපරාධය වළක්වා ගැනීමට නොහැකි වූ කණ්ඩායමක්, අපරාධය පිළිබඳ චෝදනා එල්ල වෙන කණ්ඩායමක් දෙකම ආණ්ඩුවේ. අපරාධය පිළිබඳ චෝදනාවක් එල්ල වෙන පිළියන්ට මම දන්නේ චෝදනාව. හැබැයි ඌ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු කාගෙන්ද මේ ප්‍රශ්නේ පිළිබඳ අපි යුක්තිය ඉල්ලන්නේ? අපරාධය වළක්වා ගැනීමට අසමත් වූ කණ්ඩායම, අපරාධය සිදු කරායයි කියලා චෝදනා එල්ල වෙන කණ්ඩායම අද ආණ්ඩුවේ. කාටද මේක කියන්නේ? එනිසා ගරු මන්ත්‍රීතුමනි, මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව මේ පුටුවල තියාගෙන, මේ නිලධාරියන් මේ පුටුවල තියාගෙන යුක්තිය ඉල්ලනවා නම් ඒක මානසික ආබාධයක්. මො යුක්තිය දෙන්නේ නැහැ. මොන්ට ඕන සැබෑවෙම දැන් අර හිටපු පොලිස් අමාත්‍යවරයා කරේ ජාතිය, ආගම, මව්බිම කියන උත්තරීතර වගන්ති ඇතුලේ ඒ ඉතාමත් වැදගත් අධ්‍යාත්මය ඇතුලේ තමගේ අපරාධය අවසන් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයන් තමයි තිබෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, මම එකින් එක පැහැදිලි කරන්න. දැන් එකක් අපරාධය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශ්වය. දැන් මේක දේශපාලනද කියලා අහනවා. මේකට එකක් අහනවා, මේක දේශපාලනය මේක තියෙනවද? ඔව් තියෙනවා. ඔව් තියෙනවා. මොකද දේශපාලනේ තියෙන ගරු මන්ත්‍රීතුමනි? 2015 මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පරාජයට පත් වුණා. ඔවුන් කවදාවත් විශ්වාස කරේ නැහැ බලය අත්තරලා යන්න සිදුවේවි කියලා. බලය අත්තරන පිළිබඳ ඉඟියක්වත් තිබුණා නම් ඔවුන් අවුරුද්දයකට කලින් ජනාධිපති ඡන්දය තියන්නේ නැහැ. හැබැයි ඔවුන් තැතිගන්මට ලක් කරලාද ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබුණා. ඒ නිසා මොකද කරේ? තමන්ගේ අහිමි වූ බලය නැවත ලබා ගැනීම සඳහා ප්‍රයත්න උත්සාහ කරා. පළමු ප්‍රයත්නකරු මන්ත්‍රීතුමනි උත්සාහ කරේ උතුරේ නැව යලි කොටි නැගිටි. 2015 පස්සේ අපේ ශබ්දකෝෂයට ආපු වචන පේළියක් යලි කොටි නැගිටි. ආවා කල්ලිය, නැවත ප්‍රහාරය. නමුත් 2017 විතර වෙනකොට යලි කොටි නැගිටි කියන සාකච්ඡාව යට ගියා. මට කියන්නේ කොතනක හරි කොටි නැගිටීම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා 2017න් පස්සේ? නැහැ. හැබැයි 2017 වෙනකොට අලුත් මාතෘකාවක් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ අලුත් කොනක් අහු වුණා. අලුත් මාතෘකාව මොකද්ද? මුස්ලිම් අන්තවාදී. සිංහල ජාතිය වඳ කිරීම සඳහා සලස්මක් තිබෙන වඳ කොත්තු. දැන් පරීක්ෂණ කරාද අම්පාරෙන් අහු වෙන්නේ? පරීක්ෂණ කරාද? කෝ වඳකොත්තු අයිතිකාරය? කෝ මේක එකින් එක ගොඩනගනවා. ඊළඟ කරු මන්ත්‍රීතුමනි එළියට එනවා වඳ ඇඳුම්. විද්‍යාවේ කොතනකවත් ඇඳුම් ඇඳලා වඳ කරන්න පුළුවන් කියලා සාකච්ඡාවක් වෙලා නැහැ මා දන්න ඉතිහාසෙ. ඇඳුමක් ඇඳලා වඳ වෙන්න මොකද ඒ විද්‍යාව? හැබැයි කරු මන්ත්‍රීතුමනි, ඊටම ප්‍රබල මාධ්‍ය ජාලය සම්බන්ධ කරගෙන සමාජ විද්‍යාත්මක කරුණු පස්සේ කළා. ජාතිය පිළිබඳ තමන්ගේ තියෙන භක්තිය අන්ධ භක්තිය බවට පරිවර්තනය කරලා 2050 වෙනකොට සිංහල ජාතිය සුළු ජාතිය වෙනවාය, මුස්ලිම් ජාතිය ප්‍රධාන ජාතිය බවට පත් වෙනවාය කියලා දේශපාලනයක් නිර්මාණය කරා. වඳ ඇඳුම් වලින් ඇඳුම් මැන්දා වඳ වෙන්නේ නැහැ කියලා අපි කොච්චර කිව්වත් ටීවී නාලිකාවල යට ඇඳුම් ලේයර් ගලව ගලව කිව්වා. මෙන්න ජෙල් තියෙනවා, මෙන්න පිටි තියෙනවා, ඇඳහම වඳ වෙනවා කිව්වා. මේ නිකන් සිදුවෙච්ච ඒවා නෙමෙයි. ඒ මුස්ලිම් අන්තවාදයක් එක පැත්තකින් පෝෂණය කරමින්, අනිත් පැත්තේ සිංහල ජාතිවාදයක් පෝෂණය කරමින් නැවත අපේ රටේ නව දේශපාලන ගොඩනැංවීමක් ගොඩනැගුවා. මා දන්නා යුද්ධ කාලෙදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණය එල්ටීවී සංවිධානයට විරුද්ධව තොරතුරු දීපු ක්‍රියාකාරීත්ව දීපු කණ්ඩායම්. යුද්ධ වේලාවේදී කොතනකවත් මේ සාකච්ඡාව මතුුනේ නෑ. හැබැයි යුද්ධයෙන් පස්සේ, විශේෂම 2015 දේශපාලන පරාජයෙන් පස්සේ අලුත් මාතෘකාවක් එනවා ජාතිය බේරගන්න උනා මුස්ලිම් අන්තවාදීන් කියලා. ගෙනල්ලා ගෙල්ල අන්තිම ප්‍රතිඵලය මොකද්ද? අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය. අප්‍රේල් මාසේ 21 වෙනිදා ගරු මන්ත්‍රීතුමනි 2019 නොවැම්බර් මාසේ 17 ඡන්ද ප්‍රතිඵලය ලියවිලා ඉවරයි. නොවැම්බර් මාසේ 17 වෙනිදා 2019 මැතිවරණ කොමිසම කරේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශන පත් කිරීම විතරයි. ප්‍රතිඵලය ලිව්වේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා. 25 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කියනවා ඔහු ජනාධිපතිවරණයට තරඟවදින බවක් මුස්ලිම් අන්තවාදය පරාජය පත් කරන බවක්. මැයි මාසේ 10 වෙනිදා මිලිඳු පොරකට පදනමට එනවා හිටපු ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපතිවරයා රොබර්ට් ඕ බ්ලේක්. ඔහු ඇවිල්ලා රැස්වීම පවත්වලා කියනවා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යවරයාට ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරා නම් මේ ප්‍රහාරය සිද්ධු නොවන බව. ඒ වගේම ඔහුට බාධාවක්ව පවතින දිවිත පුරවැසි භාවය. මම අධිකරණ මතුමාට කියලා හොයලා කියන්න අපිට ඔහු දිවිත පුරවැසි භාවය ඉල්ලාස් කර ගැනීම සඳහා ලියුම බාර දුන්නේ කවද්ද කියලා. මොකද කියන්නේ? ඒ නිසා සිද්ධවීම් පෙළ ගහලා තිබෙන ආකාරයට මේක ඇතුලේ දේශපාලනයක් තියෙනවා. දැන් මේකෙන් දේශපාලන කතා කරලා කියලා වැඩක් නෙයි. මේක දේශපාලනෙන් තොර නෑ, දේශපාලනෙන් තොර නෙමෙයි, සිද්ධවීමම දේශපාලනයි. මේක ඇතුලේ කොහොමද කරු කතා වුණා? මුළු අඩංගුවම දේශපාලන භූමිකාවක් වුණාම ඒ පිළිබඳ සාකච්ඡාව දේශපාලනෙන් තොර වෙන්නේ කොහොමද? නෑ, මගේ සාකච්ඡාව දේශපාලනිකයි. එයි. සිද්ධවීමේ සමස්තම දේශපාලනික නම. ඒක පිළිබඳ කරන සංවාදය දේශපාලනික සංවාදයක්. ඒක අත්තරින්න බෑ. ඒ නිසා මා කතා කරන්නේ දේශපාලන. ඇයි? සිද්ධවීමම දේශපාලන ගැබ්බලා තිබෙනවා. ඒ නිසා තමයි මේ දේශපාලනෙ තොර එල්ල වෙන්නේ. අන්නේ දේශපාලන එල්ල වෙනකොට තමයි ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනාධිපතිතුමාගේ ඇඟිලි දිගුවෙන්නේ. ඔහුත් අද ආණ්ඩුවේ රැකවරණ සහිත ආරක්ෂාව සහිත උදව්පදව සහිත ජීවත් වෙන කෙනෙක්. එහෙනම් ඔහුත් ආණ්ඩුවේ. ඊළඟ චෝදනාවක් කියනවා මේ බුද්ධිංශ පිළිබඳව. ඔව්, බුද්ධිංශ මා හිතනවා රාජ්‍යයක ඕනෑම රාජ්‍යයකට වැදගත් ශක්තිමත් බුද්ධිංශයක් පවත්වාගෙන යාම රාජ්‍ය ස්ථාවරභාවයට, ජනතාවගේ ආරක්ෂාවට මේ සියල්ලන්ට වැදගත්. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, අපි අතිශය භයානක අත්දැකීම් විඳින්න පුළුවන්කම තිබෙනවා. බුද්ධිංශ යම් දේශපාලන උවමනාවක් වෙනුවෙන් විශේෂයෙන්ම මෙහිම ආණ්ඩුවෙන් එක පාර්ශ්වයක තව පාර්ශ්වික උවමනාවන් වෙනින් බුද්ධිංශයක් හසුරවන්න පුළුවන් නම් රට කොතනද තියෙන්නේ? එනිසා මේ බුද්ධිංශ නිලධාරීන් පිළිබඳ තියෙන අගෞරවයක් හෝ ඔවුන් එක්ක තියෙන වෛරයක් හෝ කෝපයක් පිළිබඳ ප්‍රශ්නක් නෙවෙයි මේ තිබෙන්නේ. රජයක් සිතාමතාම සැලසුම්කට පෙරලා දැමීම සඳහා බුද්ධිංශයකට කටයුතු කළ හැකි නම් අපි කොහෙද ඉන්නේ? මේ පාර්ලිමේන්තුවෙන් පළක් තියෙනවද? ඒ නිසා තිබෙන මගෙන්නේ ආණ්ඩුවකට පක්ෂ බුද්ධිංශ මේ වෙනක අපිට හිතා ගන්න පුළුවන්. ආණ්ඩුවක් තිබියදී විපක්ෂ කණ්ඩායම බලය ගැනීම සඳහා බුද්ධිංශයක් මැදිහත් වෙලා කුමන්ත්‍රණයක් කරනවා නම් එතන සිට අපි අපේ රාජ්‍ය ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඒ නිසාම තමයි ගරු මන්ත්‍රීතුමනි අපේ අවධානයේ තිබෙන්නේ මේක පිළිබඳ, මේ සිදුවීම් මාලාව පිළිබඳ බුද්ධිංශයේ යම් සබඳතාවයක් තිබෙනවා නම් ඒක අපේ හැම කෙනාගේම ඇස් අරවන, තැති ගන්වන භයංකාර චිත්‍රයක් අපේ ඇස් ඉදිරිපිට තිබෙන්නේ. ඒ නිසා තමයි අපි පොරබදන්න ඕනා මේක පිළිබඳව සත්‍ය ඉදිරව කරගන්න. සත්‍ය ඉදිරව නොකරන තාක්කල් ජනතාවගේ ජනතා පරමාධිපත්‍යය කියන්නේ මිරිගුවක්. සත්‍ය ඉදිරව කරගන්න තාක්කල් පාර්ලිමේන්තුව කියන්නේ විහිළුවක්. සත්‍ය ඉදිරව කරන තාක්කල් ජනතාවගේ ආරක්ෂාව කියන්නේ නේද බොල් පිළිමයක්, ඇත්ත පිළිමයක් නෙවෙයි. ඒ නිසා ඔන්න මා කියලා මේ පාර්ලිමේන්තුව කාට හරි කියන්න පුළුවන්ද? කාට හරි නැකිලා කියන්න මේ ඔක්කොම අවසන් කියලා. නේ අවසන්, ඕකේ රයිට්. අපි ඔක්කොම නෑ කාටවත් කියන්න බෑ. හැම කෙනාතුම කුතුහලයක් තියෙනවා. හැම කෙනාතුම සැකයක් තිබෙනවා. හැම කෙනාතුම ආందోళනයක් තිබෙනවා. මාතුල තිබෙනවා. මා දන්නේ ඔබතුමා තුල තිබෙනවා. ඔව්, අධිකරණ මාතුතුමා තුල තිබෙනවා. කාදෙලුන් වහන්සේ තුල, කතෝලික සභාව තුල තිබෙනවා. විඳිත පාර්ශ්වයන් තුල තිබෙනවා. පොදු ජනතාව තුල තිබෙනවා. කාටවත් මේ පාර්ලිමේන්තුව නැගිටලා කියන්න පුළුවන්ද? නැසියල්ල අවසන්. විපහාරකයන් හොයාගෙන ඉවරයි. සැලසුම් හොයාගෙන ඉවරයි. හවුල් වුණ හොයාගෙන ඉවරයි. කාටවත් කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් අපිට සාධාරණ අයිතියක් නැද්ද?
මේ ප්‍රශ්නය නිසි පරිදි විසඳා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවකට අපි මැදිහත්විය යුතු නැද්ද? මැදිහත්විය යුතු ඒ කාර්යමා කරන්න. ඇයි බුද්ධයන්සට ඇඟිල්ල දික් වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි? මේ පළමු ක්‍රියාවද ඔවුන්ට එල්ල වූ චෝදනාව. ලසන්ත ඝාතනය. එය හමුදාමේ ක්‍රියාදාමයක් නොවේ. ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය දේශපාලන ක්‍රියාදාමයක්. එහෙනම් දේශපාලන ක්‍රියාදාමයකට ඔහු නවුල් වී තිබෙන බව පරීක්ෂණ වලින් එළියට එනවා. එක්නෙලිකොට පැහැර ගැනීම. යුදමය ක්‍රියාදාමයක් නෙමෙයි දේශපාලන ක්‍රියාදාමයක්. ඒකට හමුදාවේ යම් නිලධාරීන් සම්බන්ධ වී තිබෙන බව තොරතුරු එළියට එනවා. කිත්නාර පැහැරගෙන යාම. යුදමය ක්‍රියාදාමයක් නොවේ. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වූ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක දේශපාලනයක්. උපාලිතන කෝන් පැහැරගෙන ගොස් පහර දීම දේශපාලනය. තාජුද්දීන්ගේ ඝාතනය දේශපාලනය. පරාජ සිංහගේ ඝාතනය දේශපාලනය. එහෙනම් ගරු මන්ත්‍රීතුමනි, බුද්ධයන්සේ පිරිසුදු නෑ යම් දේශපාලන වමනාවන් වෙනුවෙන් යම් නිල කණ්ඩායම් යොදාගෙන තිබෙනවා. ඒ නිසා ඒ ඔක්කොම කරලා මේකට විතරක් නෑ කියලා අපිට සුද්ධවන්තයෝ කියන්න කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. මේ ඔක්කොම පරීක්ෂණ වලින් ලෙතර වී තිබෙනවානේ. ලසන්ත වික්‍රමතුංගේ ඝාතනේ කොතනද ගිහිලා නතර වුණේ? නාවික හමු ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගිහපු ඝාතනේ කොතනද ගිහිලා නතර වුණේ? එක්නැලිකොට පැහැරගෙන ගොස් සිදු කරනද ඝාතනේ කොතනද ගිහිලා නතර වුණේ? කිත්තුවාරක පැහැරගෙන යාම කොතනද ගිහිලා නතර වුණේ? ත්‍රිපෝලි කියන වචන අලුත් වචනයක් නෙමෙයි. ඒක මේ සෑම අපරාධයක් පිටපසෙන් තිබුණු වචනයක්. නිසා කාට හරි කියන්න පුළුවන්ද ඔවුන් සුද්ධභාවයෙන් කටයුතු කරපු කණ්ඩායමක් කියලා? නෑ, ඔවුන් ඉතිහාසයේ දේශපාලන වමනාවන් වෙනුවෙන් කටයුතු කරලා තිබෙනවා. එනිසා අපි කාට හරි කියන්න පුළුවන්ද දැන් මෙම ප්‍රහාරයට ඔවුන්ගේ දේශපාලන වමනාවක් නොතිබුණාය කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න තරම් ඔවුන්ගේ අතීත භාවිතාව පිරිසුදු නෑ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා බුද්ධයන්සේ එල්ල කොට තිබෙන මේ චෝදනාවෙන් මිදෙන්න කාටවත් බැහැ. මේක ප්‍රධානම කරුණ බවට පත් වුණේ චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කළද කරුණ. දැන් අලුත් සාකච්ඡාවක් වටේක මේ නිර්මාණය කර ගරු මන්ත්‍රීතුමනි, චැනල් 4 නාලිකාව වෙනකොටම ආණ්ඩුවේ ප්‍රතිචාර මොකද්ද? ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කිව්වා චැනල් 4 නාලිකාව පරම්පරාගතව උන්ගේ පවුල් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මොන කතාවද මන්ත්‍රීතුමනි? එහෙනම් නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ චීන සමගින් සල්ලි ගත්ත බව චෙක් පත් අංකික දැම්මනේ. ඒක නිව්යෝක් ටයිම්ස් පුවත්පත පරම්පරාගත වෛරික ඉන්නවා. පැන්ඩෝරා පේපර්ස් නිරුපම රාජපක්ෂගේ මංකොල්ල කෑම ගැන මුදල් ගැන එළියට දැම්මනේ. ඒක පැන්ඩෝරා පේපර්ස් කරපු ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍ය කණ්ඩායම රාජපක්ෂත් එක්ක පාරම්පරික ප්‍රශ්නක ඉන්නවා. ඇමරිකන් එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණයකදී මහින්ද රාජපක්ෂගේ මස්සිනා ජාලි වික්‍රමසූරි හිරේරියනි අදත් ඇඟ බදලා වෘද්ධයකට. ඒ කියන්නේ ෆෙඩරල් අධිකරණයේ ඉන්නවද පරම්පරාවත් එක්ක වෛරික? ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය හම්බන්තොට රෝලේ උපකරණ මිල දී ගැනීමෙදි පගා ගැව්වවට එහෙ අත්තනුගුණ ගත්ත පගා ගෞතමයි මෙහි ඉන්නවා. එහෙනම් ABC මාධ්‍ය ජාලය පරම්පරාගත වෛරික ඉන්නවා. ඒ නිසා චැනල් 4 නාලිකාව රාජපක්ෂලත් එක්ක පරම්පරාගත වෛරික ඉන්නවා කියන එක ඒක මේ ඇත්ත කරුණු වසන් කිරීම සඳහා කරන ප්‍රකාශය. ඊළඟ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් නිකුත් කරා. අවසානයේදී ඔහු කියන්නේ මොකද්ද? ඔව් කතෝලික පල්ලිවලට මඩු දේවස්ථානෙට පාප් වහන්සේ ගෙන්වීම සඳහා කරන කාර්යභාරය පිළිබඳව ඇගීම් කරේ. එතන නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ. එතන නෙමෙයි ප්‍රශ්නේ තිබෙන්නේ ඔහුගේ ප්‍රකාශය. ඊළඟ බහානගමික මොකද්ද? ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරනවා. ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ආරක්ෂක ලේකම්වරයා මෙම චැනල් 4 නාලිකාව මුළුමනින්ම ප්‍රතික්ෂේපට භාජනය කරනවා. මම දැනගන්න කැමති එම නිවේදනය ජනාධිපතිවරයාගේ අනුමැතියෙන්ද නිකුත් කරේ? පාර්ලිමේන්තුවට කියන්න. ආරක්ෂක ලේකම්වරයා ඔහුගේ නිවේදනය ගත්තාම මේක අපිට කතා කරන්න දෙයක් නැහැ. ඔහු සියලු කරුණු ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. එවැනි සියලු කරුණු ප්‍රතික්ෂේප කරලා නිවේදන ආරක්ෂක අමාත්‍යාංශ නිකුත් කරේ ආරක්ෂක ඇමතියට ජනාධිපති දැනගෙනද? දැනගන්න ඕන. දැනගෙන නම් ඔහු අප කමිටු දාන්නේ මොකටද? ඒ කමිටුවක් දාන්න ඉන්න ඔහු තීන්දුවක් කරගෙන ඉවරනේ. ඒ නිසා මේ නිවේදනය අගලාගෙන ආපු විදියත් පරීක්ෂා කරන්න ඕනද? මම කියන්නේ එවැනි නිවේදනයක් එළියට ආවේ කොහොමද? එවැනි නිවේදනය සකස් කිරීම සඳහා පාර සකස්සුනේ කොහොමද කියලා පරීක්ෂා කරන්න. ඒක දුදන ගන්න. ඊළඟ අරු මන්ත්‍රීතුමනි මා එකින් එක ගන්නම්. මා දිගටම පෙන්눔 කරා වවණිතු ප්‍රශ්නේ. සාරාන්ලගේ පළමු පොලිස් නාර දෙදෙනෙක් ඝාතනය කිරීම 2018 නොවැම්බර් මාසයේ 30 වෙනිදා. ඒ පිළිබඳ පරීක්ෂණය නොමග යැවීම සඳහා කටයුතු කරේ කවුද? බුද්ධයන්ස හතරක් විසින් වාර්තා ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය LTT ප්‍රහාරයක් කියලා. LTT ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දුන්නා විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමී. ඒ වෙන්න පුළුවන් වාර්තා වර්ධින්න පුළුවන්. හැබැයි LTT ප්‍රහාරයක් ලෙස සැලකීම සඳහා ක්‍රියාකාරකම් වල යෙදුණා. වාර්තාවනේ ප්‍රශ්න ක්‍රියාකාරකම් වල. ඊට දින 3කට විතර පසුව වවුණුතු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරපු ආසන්නේ බෝක්කුවකට ජැකට් එකක් දානවා. එතකොට තොරතුරක් එනවා. LTT සංවිධානයේ ක්‍රියාකාරකමක් විය හැකි. වවුණුතු පොලිසියත් එක්ක ගැටුමක් තිබුණා. එදා මහවිරු සමරුම කිරීමට නියමිතව තිබුණා. ඒකත් එක්ක ගැටුමක් ඇති වෙලා තිබුණා. ඒ නිසා මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්න නැති කියලා බුද්ධි වාර්තා එනවා. විය හැකි. හැබැයි ඒක බුද්ධි වාර්තාවෙන් නතර වෙන්නේ නෙයි. ඒක තවත් සාක්ෂි සහිත සාහවරු කිරීම සඳහා ජැකට් එකක් ගිහින් දානවා පාලමක් යට. ජැකට් එකේ පොලිස් සුනකයා ගියාට පස්සේ ඒ පොලිස් සුනකයා යන්නේ හිටපු LTT සංවිධානයේ ඔහු මා හිතන්නේ පුනරුත්ථාපන වෙලා එළියට ආපු අජන්තන්ගේ ගෙදර. කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මා හැමදාම පෙන්වා දෙන්නේ බුද්ධි තොරතුරු විය හැකි වැරදෙන්න පුළුවන්. හැබැයි බුද්ධි තොරතුරුෙන් එහාට ගියපු ක්‍රියාකාරීත්වයක් ඇතර තිබෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ මෙහෙව්වේ කවුද? ඒකල් දරුව යුතු කරුණු. ඊළඟ ගරු මන්ත්‍රීතුමින් මේකත් මේ පාර්ලිමේන්තුවේ කීවිලා තියෙන මම නැවත කියන්න. ජමීල් කියන පුද්ගලයා. ඔව් තමයි තාජ් සමුද්‍ර හෝටලේ පුපුරවා ගැනීමට භාජනේ ලැබෙන්නේ. නම්ිත අප කවුරුත් දැක්කා ඒ ඉතින CCTV දර්ශන වලින් ඌට දුරකථන ඇමතුමක් එනවා. ඒ දුරකථන ඇමතුමෙන් පසු ඔහු හෝටලෙන් එළියට එනවා. ඒ වගේම මා දන්නේ මම මවුලව මව දන්නෙත් නෑ කවුද දන්නෙත් නෑ පිල්ලයන්ගේ සම්බන්ධ ලේකම්වරයෙක් කියනවා. ඔහු ප්‍රකාශයක් කරනවා ඒ වෙලාවේ ඔහුට කතා කොට මේ හෝටලේ ගාවට ගිහිල්ලා මොහු ගන්න කිව්වයි කියලා. හොයන්න ඕන. ඔහු කියනවා මඩ කලපුවේ හිටියේ කියලා. අවසන් දවුව දෙහිවල යනවා. දෙහිවල ආසන්න පල්ලියකට එනවා. ඒ පල්ලියෙන් පස්සේ ඔහු පුපුරා ගැනීමට භාජනය වෙනවා. ඒ අතර බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පුපුරවා ගැනීමට පෙර ජමීල්ගේ ගෙදර යනවා. ගරු මන්ත්‍රීතුමීනි මෙතර සිදුවීම් අටක් තිබුණා. කටුවා පිටිය, කොච්චි කඩේ, කිරිස්පිරි හෝටලය, සැංගිලා හෝටලය, සිනමන්ටෑන්ඩ් හෝටලය, ඔය ද්‍රෙහිවල මේ ජමීල්ගේ පුපුරවා ගැනීම තැන, දෙමටකොඩ ඉබ්‍රාහිම්ගේ පුපුරවා ගැනීම තැන, ඊළඟ ගත්තොත් මඩකලපිය සියෙන් දේවස්ථාන සිදුවීම් අටක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිදුවීම් අටට කණ්ඩායම් අටක් පත් කරලා තිබුණා. මේ දෙහිවල පරීක්ෂණය ඔහුට සිදිවි මටක පරීක්ෂ කණ්ඩායම මටක් නිසා මේ දෙහිවල පුපුරවා ගැනීම බාර දීලා තිබිනේ ත්‍රස්ත වි PID එකට. ඒතර හැමදාම 21 වෙනිදා ඉඳන් උදේ 6ට මේ කණ්ඩායම වල විමර්ශන නිලධාරීන් සහ ප්‍රධාන ඉන්නක සාකච්ඡාවක් පවත්වන අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව 30 වෙනිදා වෙනතෙක් 31-2 ආසන්න කාලය වෙනතෙක් එම සමාලෝචන රැස්වීමේදී PID එක නිලධාරීන් දෙදෙනෙක් පුරවාගෙන සහ බුද්ධයන් නිලධාරීන් දෙදෙනෙක් පුපුරවා ගැනීමට පෙර ජමීල්ගේ ගෙදර ගිහුවට වාර්තා වෙන්නේ නැහැ. ඒ වාර්තා වීම සිදුවන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ මාරු වීමෙන් පමණයි. ඔහුගේ මාරු වුණාට පසුව තමයි ඒක වාර්තා වෙන්නේ. ඒ නිසා හිතාමතා එම කරුණ වසන් කිරීම සඳහා දරු ප්‍රයත්නයක් මෙතන තිබෙනවා. ඒක අපි ඉල්දරව කරගන්න ඕනේ. ඉල්දරව කරගන්න ඕනේ නැද්ද? අවශ්‍ය. ඊළඟ මේ පාර්ලිමේන්තුවේ තවත් සාකච්ඡාවට බඳුන් දී තියෙන පොඩි සහරාන්ගේ ප්‍රශ්නේ. ගරු මන්ත්‍රීතුමීනි, ඔහු කටාර රාජ්‍යයේ සිට ඊට ආසන්න දින කිහිපයකින් ඔහු මාතලේදී ඇත්තටම ඔබ ඔහු අහඹුවක් ලෙස අත්අඩංගු කොට ගන්න. කිසිසේත්ම බුද්ධි තොරතුරු හෝ බුද්ධ්‍යංශය සහ ඔවුන් අතර තිබුණු සබත්තාවේ ප්‍රතිඵලයක් හෝ දැම දැක්කා ඔහු ගෙන්නා ගත්තා කියලා කවුද? බුද්ධි නිලධාරීන් සෝහු කටාර වෙනද ගෙන්න ගත්තා කියලා මම දැක්ක හිට පොලිස් අමාත්‍යවරයා කියනවා. හැබැයි ඔය අත්අඩංගු කර ගැනීම සිදුවන්නේ නැහැ. ඔය අත්අඩංගු කර ගැනීම සිදුවන්නේ මාතලේ පොලිසියෙන් අහඹු ලෙස. ඔගේ ප්‍රශ්න කිරීමේදී යම් තීරණ මොහු ගාව යමක් තිබෙන බව මොහු යමක් දන්න බව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙමු. අන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නාට පසුව තමයි ඔහුගේ අතින් සොනික් කියන වචනේ එන්නේ. සොනික් කියන පුද්ගලයෙක් අපිට කතා කරනවා කියලා. ඊට පස්සේ කතා කරලාද දුරකතනම් කොහේ යනකොට මා ඊතර කියන්නේ එතන පෞද්ගලික ප්‍රශ්නකුත් තියෙන නිසා යම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ යම් බුද්ධ්‍යංශයකට සම්බන්ධ පොලිස් කාන්තාවගේ නමට තමයි මේ ටෙලිෆෝනේ තියෙන්නේ. මතත බලන්න. අනතුරුව කතා කරලා තිබෙන්නේ ඊයේ මා දැක්ක කිව්වා ආරක්ෂක රාජ්‍ය මාත්‍ර පාර්ලිමේන්තුවද කිව්වා ඒ කතා කරලා තිබෙන්නේ බුද්ධ්‍යංශ නිලධාරී කියලා ඔහු පිළිගත්තා මේ පාර්ලිමේන්තුවේ. ගරු මන්ත්‍රීතුමීනි පොඩි සාරාංගේ කට උතරේ පැහැදිලිව කියනවා එය බාර ගැනීම සඳහා සොනික් කියන පුද්ගලයා තමට කතා කරා කියලා. රාජ්‍ය අමාත්‍යවර පාර්ලිමේන්තුවේ කෙනා සොනික් කියන්නේ ඔහුගේ බුද්ධ්‍යංශ නිලධාරියෙක් කියලා. එහෙමනම් ගරු මන්ත්‍රීතුමනි බුද්ධ්‍යංශ නිලධාරියෙකුට මොකද්ද තිබෙන අවශ්‍යතාවය මේක ISIS සංවිධානය පිට පැවරීම. ඇයි මම එහෙම අහන්නේ ගරු මන්ත්‍රීතුමනි? මේක පරීක්ෂා කිරීම සඳහා ආයතන ගණනාවක් ආවා. මේක පරීක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිසියෙන් ආවා AFB එකකින්. මේ පරීක්ෂා කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියෙන් ආවා. මේ පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද FBI එකකින් ආවා. ඉන්දියාවෙන් ආවා. නවසීලන්තෙන් ආවා. ඇයි? ඒගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් යම් ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයන් පිළිබඳ තර්ජන ජාත්‍යන්තර තිබෙන නිසා ඒ තර්ජනයන් තිබෙන රටවල විශාල ප්‍රමාණයක මේ කණ්ඩායම් ආවා. හැබැයි කිසිත් තැනක කිසිදු වාර්තාවක මේ ජාත්‍යන්තර සබත්තාවයක් තිබෙන බව එළිදරව් වෙන්නේ නැහැ. අදත් නැහැ. ජනාධිපති විමර්ශන කමින් ස්වභාවය හෝ විධිමත් පරීක්ෂණයක හෝ මේ ජාත්‍යන්තර වශයෙන් යන ISIS සංවිධානයේ විසින් ජාත්‍යන්තර වශයෙන් එල්ල කරන ද ප්‍රහාරයන්ගේ මාලාවෙම තව එකක් තමයි මේක කියලා කොතනකවත් සඳහන් වෙන්නේ. ඒක හරි වැදගත්. එහෙමනම් ඇයි ISIS කියන සංවිධානයට බාර ගැනීම සඳහා බුද්ධ්‍යංශ නිලධාරියෙක් විසින් පොඩි සහරාන්ට බල කරලා ඉල්ලන්නේ ඇයි? ලියා ගන්න අපිට කියලා දෙන්න හිතු. ඒ විතරක් නෙවෙයි. ඒ විගසම ඔවුන් දිවුරුන් දීමුගේ බයත් කිරීමේ වීඩියෝව ඉන්දියාවෙන් ප්‍රකාශයටපත් වෙනවා. ඒ වීඩියෝ ගියේ කොහොමද අපි දැනගත යුතු කරුණු විමර්ශනය කරලා අපිට කියන්න. තුන්වෙනුව ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රහාරය පිළිබඳ අප තොරතුරු බලන්න. ප්‍රහාරයෙන් ඉන්දියාවෙන් තොරතුරු ඒකකින් තමයි ලංකාවට එන්නේ. හැබැයි ප්‍රහාර සැලසුම් කරන්නේ ලංකාවේ. ප්‍රහාරකයන් ඉන්නේ ලංකාවේ. සියලු ක්‍රියාදාමයන් සිද්ධ වෙන්නේ ලංකාවේ. හැබැයි බුද්ධ්‍යංශ වෙත තොරතුරු එන්නේ ඉන්දියාවේ. එහෙනම් අපිට සාධාරණ ලෙස උපකල්පනය කළ හැකි ලංකාවේ සිට තමයි ඉන්දියාවට ලබා දීලා ඉන්දියාවේ බුද්ධ්‍යංශ විසින් ලංකාවට ලබා දුන්නේ.
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මා ඉක්මෙන් කරන්න ගිනා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමීනි මෙතන හරිය පැහැදිලි මෙහෙ සිට එහෙට ගියේ කියලා. හැබැයි ලබා දීපු තොරතුරු ඉතාම සමීපතම තොරතුරු. පාරකෙන් නම් ගම් වෙනවා. පාර එල්ල කරන දවසට කලින් දවසේ හෙට ගහන්න කියලා කියනවා. එල්ල කරන දවසේ අද දේවස්ථාන සහ හෝටල් වලට ගහනවා කියලා කියනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමීනි මේ කිසි තැනක පාරේ වළක්වා ගැනීමට වැදගත් වෙන සාධක ආවේ නැහැ. ආහාර ආරක්ෂක නිවසන මිලදී ගැනීම පිළිබඳව බත්තරමුල්ල ප්‍රදේශයෙන් සපත්තු සහ බෑග් ගෙන යාම පිළිබඳව පාර වළක්වා ගැනීමට සමත් වෙන තොරතුරු නැතුව අනිත් තොරතුරු ආවේ කොහොමද? මෙහෙන් එහෙ බුද්ධ්‍යංශර තොරතුරු දුන්නේ කවුද? එනිසා ගරු මන්ත්‍රීතුමනි ෆිල්ටර් කරලාද තොරතුරු? ඒක හොයලා දෙන්න. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි සාරා ජස්මින්ගේ ප්‍රශ්නය. ඇයිතාමත් සමීපව ඔවුන්ක ඇසුරු කළ තිබුණ ක්‍රියාදාමයන්ගේ නිරත වෙලා තිබෙනවා. සාරා ජස්මින්ගේ ඝාතනය එතන සයින්ද මර්දවල තුපුරවාගෙන ඝාතනය වුණාද? මාදක පොලිස් සමතුමා කිව්වා DNA 2 කියලා. මට තේරු තනුදරව DNA 3ක් කරලා තියෙනවා. නැවත DNA ගේ මව සහ මව සමග සංසන්දරගේ නැවත DNA පරීක්ෂා කරමින් එය ඝාතනය වුණායයි කියලා තවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ කාටද? Iwakim Saindu Mardu Pupura Hari Ben Dina Tunakata Vitra Pasuatamai Hendunum Patalabini Hebe Hendunum Patra Kisi de Asiduine Saindu Mardu Police in Hendunum Patalabadin Ehemanan Eye Gatane Una Ekila Prabandia Gudanagimi Womanava Tibunada Up to Hiladin Ilangar Mantri Tumini Hadia Saksi Vataka Saka Katawakino Ege Saksi Dekino Abhitkira Pudgale Nirantarin Saranta Katakaru Bava Mavasankaru Mantritumin Katakaru Bava Enisame Abhin Saranta Uding Upatis Duna Ekin Sakakino Visheshakaru Mantritumini Dantakara Parikshan in Idaravit Binama Mema Pahare Yampramanikata Kalin Siduna Gila Salasum Kalatibun Kaleta Kalin Siduna Kalun Sidu in Pilbandu Saran Latu Kandamiam Bedima Ketunaikira Twarta Velatibino Tura Perasuda Anama Kalimparak Bauta Parivartalune Kohomoda Take up it Hiladin Abuhin Kena Putgalea Esanda Upades Labadun Nada Oh Kaud Up it Hiladin Insa Garumantri Mava Sankarani Desia Hattavatasan Pramana Gatani Vitibino Muslim Janaya Visala Pida Patuna Anit Janatava Gatri Patuna Jating Atra Sekia Viswasa Vardanuna Desapan Visala Gatumat Nirmanuna Adat Novisundun Prosnaka Vinditianginua Insa the Wagakimatamai Garumantri to Mini Mema Vinditianta Mema Desapan Anak Stavia Mema Raja Bindavatima Sana Ona Villa Kumantra Nagimati Hekiawa Samajatul Elder of Karagatiti and the Avenue in Garumantri to Mini Sadana Parikshana Kona Namut Mahitrama Anvin Sadana Parikshana Kilima Ibangin Piatri Lima when Karuna Kikilimin Manatarana Bomis Garumantri to Mini.
Oh, Mantrituma Budabagi, what's the point of
Enria number Androma the Shana and Kennedy Piri Chunar Pomele. Aroma di Shana Kavakle, Arashil Kahe, Ningle Peshalam, Ningal Marandrika Martyr Hill in Nambuhrin, Ningalam Arashil Jira Halatile, Nangal Brizle Pilampe, the Pirin the Mandavodo, Ungode, Amepal, Ingalaki, Tokalam, Sandir Hill, Apodian Ral, Ningal, Ungode Amepile in the Kaisha put Punele Mahanmar, Brita Valleke, Ungode Palaya, Tokale, Bidundle Kudirka Muriava.
Have a Garumantri to Mamadana Ganakamati Buddhian's account taken Masiko Laksatispa Ganilabadimin, Pilanga Kandamanada to Kernoa, Danute Laksatispa, the Nova Kladana Ganakamati, Maspata Salidunomigulan,
Garutar,
military Sandana Katakarno,
but Miritu Pahalo Kaliatino
Taru Mulas Darumantri to me, but Vinay Pahala Kayak, deep Pilimadama is two to one to Venema. Visheshima Atavashima Evivade Kotanda the Anneki and Ekapibada Visheshim Magi Kanakatu Prakashakar and the Kamati, Namud Mama Magi Katawa Pavatwan the Isella Mahitane, then there Karuki Pakman Padlikar and Kamati, Ape Vipakshana Ketuma Kipu Ekakar Navatama, may Satya Api Anuarem Hoyandonaki and Ekata, Ayuada Api Tekakai. Api Mema Pasu Prohare, Nogota, Pipakshe, Hiti, Api, May Pasu Prohare, Hinda Kiela, Samara, Matiamaturu, Pakshe, Mantri, Rumetan, the Ardakataneker, and Haduata, Hinda Tama, Sri Lanka, Pojana, Peruman, Baleta, Avekila, Api Kaurundana, Agostu, Visek, Penida, Isella, Tama, a Palat Palna, Matuarne, Tibune, a Palat. Palna Matuarnedi, Sri Lanka Pojana Perimeter, which is the Jagahanak, Labaganda, Puluanguna. Evagema pay Pakshnaya Tuma, Yam Svidikar Kiwa, Mema, Prohare, May Parikshana, Yam Svidikar Parakukar, Nanangi, Hamekanagema, Atola, Lady Benavakila. Then Apinangi Hema, May Parikshana, Navatanda Bekismu, Vakne. හැබැයි මම මෙතනදී එතුමාට පොඩ්ඩක් එතුමා හිටියේ නැති වුණත් මතක් කරන්න කැමැති එතුමත් ඒ ඇමති කෙනෙක් හැටියට කාලයක් අපේ ඒ ආණ්ඩුවේම කටයුතු කරා මෙතන ඉන්න සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඒ ආණ්ඩුවේ ඒ සමාජිකයන් හැටියට කතා කරා ඒකර ඒ කට්ටියගේ කාර්යයේ කාලයේදී මේ අපිට වග කියන්න වෙච්ච කට්ටිය හොයාගන්න බැරි එක ඇත්තනම කනගාටුවට ප්‍රකාශයක් ඒ වගේම තමයි මම හිතන්නේ මට ඉස්සෙල්ලා හිටපු ඒ මන්ත්‍රීතුමා අපේ ප්‍රකාශයක් කරා දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩුවේ ඉන්නේ කියන එක. මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාම දන්නවා එතුමා කාත්‍යකද හිටගන්නේ කියන එක. දැන් මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොටත් ඔය වගේ තත්වයක් තිබුණා. අපි ගිය අවුරුදු යහපාලන ආණ්ඩුවේ කාලයේදී අපි විපක්ෂයේ ඉන්නකොට අපි කිව්වා අපි විපක්ෂයේ ඉන්නවා කියලා. හැබැයි සමහර විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කිව්වා නෑ 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 මේ කට්ටිය විපක්ෂයේ නෙවෙයි මේ කට්ටිය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියලා. ඉතින් මම හිතන්නේ හොඳම දේ අනික් කට්ටිය ලේබල් ගහන්නේ නැතුව මේ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමා හිටපු ජනාධිපතිතුමා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද ඉන්නේ කියලා ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන්ම ඇහුවනම් හොඳයි. එතුමා ගිහිල්ලා දැන් අනිත් පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඒතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂේ නම් ඒවල අපේ ඩලස් සලාප් පෙරමුණ ඇමතුමයි දිලන්තර ඇමතුමයි සීල දෙනාම එනම් ආණ්ඩු පක්ෂේ වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මෙතනදී එක එක්කෙනාට උපැන්න දෙන්නේ නැතුව එහෙනම් ඒ කට්ටියගෙන්ම ඇහුවනම් හොඳයි ඒ කට්ටිය ආණ්ඩු පක්ෂේද විපක්ෂේද ඉන්නේ කියන එක. ඉතින් මෙතනදී අනික් කාරණා තමයි අපිට කිසිම උවමනාවක් නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ආරක්ෂා කරන්න. එතුමා ඒ වග කියන්න ඕන නම් ඒ එතුමා හිරේ ගියා කියලා අපි එදා ආරක්ෂා කරේ නැහැ 2015 දී අපු එතුමා බලයට එන්න අපි කටයුතු කරේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ එතුමා බලයට ගෙන එන්න කටයුතු කරා එතුමාට අපි කිසිම සහයෝගයක් දුන්නේ නැහැ 2015 ඉඳන් 2019 දක්වා අදත් සහයෝගයක් දෙන්නේ නැහැ එදත් සහයෝගයක් දුන්නේ නැහැ ඉතින් මං හිතන්නේ මේ නිකම් ඒ වගේම තවත් කාරණාවක් මං හිතන්නේ අපි අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වා එතුමා කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට එදා අගමැතිකම තියාගන්න උවමනාවල්ලු අදත් අගමැතිකම තියාගන්න උවමනාවල්ලු බලේ ඉන්න තමයි එතුමාට තිබෙන අවශ්‍යතාවය කියලා. දැන් ඒකට ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය පාර්ලිමේන්තුව වටලන්න කියලා කියනකොට ගෙවල් ගිනි තියලා ඒ යම් කිසි විදිහකට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් එළියට ගිහිල්ලා බලය අල්ලන්න හදනකොට මේ ඒකේ ඒ කට්ටියට මේ බලයට එන්න නෙමෙයි මේ අවශ්‍යතාවය තිබෙන්නේ. ඒකේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාටයි ඒ අනික් කට්ටියටයි ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඒ රාමුවත් තුලින් බලයට එන කට්ටියට විතරයි මෙතුමාට මේ ගැටලු තිබෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ විහිළු මේවා ඉතින් ජනතා විමුක්ති පෙරමුණේම කට්ටියම ඉතින් එකක විදිහට ඒ කට්ටිය අර්ධකථනය කරලා කියනවා. නමුත් මේවා ගැන නෙවෙයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගරු මූලාශ්‍ර අඩු මන්ත්‍රීතුමේනේ මේ channel 4 නාලිකාව පිළිබඳව. හරි මම මේ කනගාටු වන්නේ මං හිතන්නේ අපි ආණ්ඩු පෙරලන්න ගෙන එන්න අපි උත්සාහ කරන්න උවමනාවක් තිබෙනවා. නමුත් අපි විශේෂයෙන් මේ රාජ්‍ය ශක්තිමත් කරන්නත් අපි සියලු දෙනාගේ මේ වගකීමක් තිබෙනවා. අද අන්තිමටම මොකද්ද වෙන්නේ? මේ මෙවැනි විවාද තියෙන එකෙන් මේ රාජ්‍ය දුර්වල කරන එකක් විතරයි මම නම් දකින්නේ. දැන් මේ channel 4 නාලිකාව ගැන අපි ගත්තොත් එහෙම කොයි වගේ නාලිකාවක්ද? අපි දන්නවා මේ channel 4 නාලිකාවට ඒ කිසිම මුදලක් ඒ එංගලන්තයේ රජයෙන් දෙන්නේ නැහැ. ඒ කට්ටියට ස්වාධීනව කටයුතු කරන්න වෙලා තිබෙනවා. ඒකෝර ඒ බොහෝ දුරට ඒ කට්ටියගේ ඒ ඔය වෙලඳ දැම්වීම් ඒ වගේ එහෙම නැත්නම් ඒ ස්පොන්සර්ෂිප්ස් හරහා තමයි ඒකෝර මෙවැනි නාලිකා ඒ පවත්වාගෙන යන්නේ. ඒකෝර මෙතනදී මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් දන්නවා මේට ඉස්සෙල්ලත් ඒ යුද්ධයේ අවසන් කාලයේදී අර ජෙනොසයිඩ් එකක් වුණා කියලා මේ channel 4 එකෙන් ඒ නාලිකාවෙන් යම්කිසි ඩොකියුමන්ටරි එකක් හැදුවා. දැන් අහපව් මං හිතන්නේ අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් යම්කිසි විදිහකට අවදි වෙලා තිබෙනවා මේ channel 4 එකෙන් මේ පාසු ප්‍රහාරය ගැන මෙම ඒ ඩොකියුමන්ටරි එකෙන් පස්සේ. හැබැයි ඇත්තටම මේ channel 4 එකේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ channel 4 මෙවැනි ඩොකියුමන්ටරි සඳහන්ද විශේෂයෙන්ම ඒ LTT ඒ සම්දානයේට සහයෝගය දෙන ඒ ඩයස්පෝරා සමාජිකයන් විශාල ප්‍රමාණයක් මෙවැනි නාලිකා පිටිපස්සේ ඉන්නවා. ඒකට මේ කට්ටියට අවශ්‍ය වෙලා තිබෙන්නේ මොකද්ද? යම් කිසි මට්ටමකටම ඒ ජාත්‍යන්තරයේ මැදිහත් වෙලා ඒ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරා ගත්තොත් එහෙම ඊන් පස්සේ ඒ කට්ටියට අහපව වැංගිලි දික් කරලා ඒ ආණ්ඩුවට කියන්න පුළුවන් එහෙමනම් අර යුද්ධයේ අවසන් කාලයේ වෙච්ච දේවල් පිළිබඳවත් ඒ ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. මේ ජාත්‍යන්තර පරීක්ෂණ මෙහෙම ලංකාවේ දේවල් වලට ඇඟිලි ගහන්න පටන් ගත්තොත් එහෙම ලංකාවේ ඒ ස්වාධිපත්‍ය ඒ වගේම අපේ තියෙන ඒ පරමාධිපත්‍ය ගැන යම් කිසි විදිහකට අපිට ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කනකාට වෙලා තිබෙන්නේ. අද මම හිතන්නේ අපේ මෙතන ඉන්න මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඒ වගකීමෙන් තොරව මේ පිළිබඳව කටයුතු කරනවා. ඇත්තටම මේ පරීක්ෂණ යම් කිසි විදිහකට යට ගහලා තිබෙනවා නම් අවුරුදෙන් පරීක්ෂණ පටන් ගන්නද මම නම් කියන්නේ මම නම් ගරු මූලාසන නරඬ මන්ත්‍රීතුමනි මම හිතන්නේ හොඳම පුද්ගලයා මේ වෙන පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න අපේ කාඩිනල්තුමාවන්පත් කරා නම් හොඳයි. මොකද එතුමාට තමයි වැඩියෙන්ම කැක්කමක් තිබෙන්නේ. ඒකෝ එතුමායි තවත් අපි කියමු සුප්‍රීම සාවිය දෙන්නෙක් හරි දාලා මේ අපි මෙතන කාටවත් මේවා යට ගහන්න උවමනාවක් නැහැ. ඉතින් ඒ නිසා මොකක් හරි කාරණාවක් යට ගහලා තිබෙනවා නම් ඒ ආණ්ඩු පක්ෂයේ ඉන්න අපේ කවුද මම හිතන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කිව්වා ආණ්ඩු පක්ෂයෙන් ඒ භාගයයි විපක්ෂයෙන් භාගයයි දාලා හරි එවැනි කමිටුවක් දාන්න කියලා. ඒ කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඕනෑම කමිටුවක් දාලා හැබැයි මම මෙතනදී ඉල්ලා සිටින්නේ අර රාජ්‍ය ඒ දුර්වල කරන්ඩ ජාත්‍යන්තර පරීක්ෂණවලට ආරාධනා කරලා ඉන්පසුව එකෙන් තවත් දොරක් අරින්න එපා. එවැනි තවත් දොරක් ඇරියොත් එහෙම ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි ඒකෙන් වෙන්නේ ආණ්ඩුව දුර්වල වෙන එකක් නෙවෙයි වෙන්නේ ඒ රාජ්‍ය දුර්වල වෙන එකක් වෙන්නේ. මේ සමහර ඒ අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට කවදා හරි ආණ්ඩු කරන්න වෙනවා. ඒ ආණ්ඩු කරනකොට ඒ රාජ්‍ය දුර්වලලා තිබෙනවා නම් ඒක රටේ ප්‍රශ්නයක් හැටියට තමයි මම දකින්නේ ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම ඒ චැනල් 4 නාලිකාව ඒකේ තිබිච්ච ડોකියුමෙන්ටරි එක බැලුවනම් මම හිතන්නේ අර නැරටිව් එකක් නැත්නම් එහෙම නැත්නම් යම් කිසි විදිහකට ඒ විශේෂයෙන්ම ඒ නාලිකාවේදී ඒ කතාවක් ගොතන්න බලාපොරොත්තු වෙනවා ඒ කට්ටිය. ඒ රාජපක්ෂවරුන්ට බලේ අහිමි වුණා. ඒ රාජපක්ෂවරුන් බලයට එන්න තමා මේ ක්‍රියාදාමයට යම් කිසි විදිහකට ඒ සහයෝගයේ පෙන්වුවේ කියලා. ඒ වගේම මේ නාලිකාවේදී කියනවා ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යම් කිසි සුවිශේෂ ඒ යාහලුකමක් ඒ ජෙනරල් සුරේෂ් සාලි එක්ක තිබුණා කියලා. හැබැයි මම ඉස්සෙල්ලා පැවසූ අන්දමටම මෙම ඒ ඒ නැරටිව් එකේ නැත්තම් මේ කතාවේදී ඒ හිස්තැන් ගොඩක් තිබෙනවා කියන එක තමයි මම දකින්නේ. ඒ වගේම එක උදාහරණයකට මම ඉස්සෙල්ලා කියපු අන්දමටම ඒ ජනවාරි 20/18 ඒ තිබිච්ච ඒ අපි ගත්තොත් මේ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ වෙලා අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වෙලා අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙලා ඒ විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඊට ඉස්සෙල්ලත් අපි දැක්කා ගෝල් ෆේස් එකට අපේ පුරවන්න විශාල සෙනඟ ප්‍රමාණයක් ගෙනෙන්න පුළුවන් වුණා. ඒ වගේම පාදයාත්‍රා වගේ දේවල් අපි පැවැත්තුවා. ඒව හරහා යම් විදියකට ඒ ජන බලයක් ඒ ආණ්ඩු විරෝධී ජන බලයක් අපිට ඒ වෙලාවේදී ඇති කර ගන්න පුළුවන් වුණා. ඒකට මේ පාස්කු ප්‍රහාරයේ හින්දාම අපේ අරුණ කුමාර දිසානායක මහත්මයා කියන අන්දමට මේ ශ්‍රී ලංකා පොත් ජන බලයට ආවා කියන එක විහිළුවක්. ඒ වගේම තමයි අනික් කාරණාව. දැන් මේ ඒ චැනල් 4 ඒ ડોකියුමෙන්ටරි එකේම කියනවා ඒ සුරේෂ් සාලි ජෙනරල් සුරේෂ් සාලි මහතා 2016 දී අලුත් ආණ්ඩුව බලයට පත් වුණාව එතුමාව අර සයිඩ් ලයින් කරාලු. එතුමා පොඩ්ඩක් අයින් කරා කියලා. ඊට පස්සේ එතුමාව ඒ මැලේෂියාවට ඒ මිනිස්ටර් කවුන්සිලර් කෙනෙක් හැටියට ගියා කියලා. එතුමා දෙසැම්බර් 2016 ඉඳන් ඒ 2018 දෙසැම්බර් වෙනකන් ඒ මැලේෂියාවේ හිටියේ කියන එක අපිට විදේශ අමාත්‍යාංශයේ හැටියට අපිට අනිවාර්යයෙන්ම ඒක තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දැන් මේ චැනල් 4 ඒ ડોකියුමෙන්ටරි එකේ කියන්නේ ඒ සුරේෂ් සාලි මහතා ඒ ජනවාරි වලදී 2018 දී එතුමා ගිහිල්ලා මේ ඒ පුද්ගලයාව මේ IS සහරාන්න වගේ කට්ටියව අර පුත්තලමේ තිබිච්ච ඒ ඉඩමේදී හම්බුණා කියලා. ඒ අපිට පැහැදිලිව කියන්න පුළුවන් වෙනවා ඒ සුරේෂ් සාලි මහතා ඒ ජනවාරි 2018 දී එතුමා මැලේෂියාවේ හිටියේ කියලා. දැන් අපි මේවා හදලා කියනවා නම් මං හිතන්නේ මෙතන ඉන්න අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඒ මැලේෂියාවේ ඒ ඔතොරිටීස් වලින් නැත්නම් මැලේෂියාවේ ඉන්න කට්ටියකින් අහලා බලා ගන්න පුළුවන් සුරේෂ් සාලි ඒ මැලේෂියාවේද හිටියේ නැත්නම් ඒ ලංකාවට ආවද කියලා ඒ කට්ටියට ඕනෙක් කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් අනික් කාරණාව තමයි සුරේෂ් සාලි මහත්මයාව යම්කිසි විදිහකට මැලේසියාවට දාලා එතුමාගෙන් අර ලොකු දෙයක් ගත්තේ නැත්නම් එතුමාගෙන් ඒ වැඩක් නේ ලොකු දෙයක් ගත්තේ නැත්නම් මෙවැනි නිලධාරයෙක්ට මෙවැනි ක්‍රමාංකනයක් ක්‍රියාත්මක කරගන්න බලයක් කොහොමද ඒ හවුදාවේ වැඩ කරනකොටම තිබුණේ කියන එකත් යම්කිසි විදිහකට අපිට ප්‍රශ්නයක් වෙනවා. මම සුරේෂ් සාලි මහත්මාව හම්බෙලාවත් නැහැ, දැකලාවත් නැහැ. මම එතුමාව හම්බෙච්ච කට්ටියත් ඒ වගේම ඒ දැක්ක කට්ටියත් මට කතා කරලා තිබෙනවා. මට එතුමා ගැන මම ඒ හොයලා බලනකොට ඒ හුඟක්ම ඒ හමුදාවේ නිලධාරීන් කියන්නේ මෙතුමා ඒ ලංකාවේ හිටපු ඉතාම හොඳ බුද්ධිමත් ඒ නිලධාරියෙක් කියන එක. එතුමා විශාල ලෙස ඒ යුද්ධේ අවසන් කරන්න එතුමා LDT එක අවසන් කරන්න එතුමා කටයුතු කරා කියන එක තමයි මේ ඔක්කොම නිලධාරීන් කියන්නේ. ඒ වගේම මම මෙතනදි මේකට අදාළ නැති වුණත් මම ඒ එතුමා ගැන යම් වචනක් කියන එක ඒක මගේ යුතුකමක් කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ සුරේෂ් සාලි මහතා විශේෂයෙන්ම ඔය කොවිඩ් මරණවලදී මුස්ලිම් කොවිඩ් මරණවලදී ඒවා වලදාන්න එපා කියලා ඒ නියෝගය එනකොට මේ පිළිබඳව වැඩියෙන් ඒ ඇතුලේ ඉඳන් විවේචනයක් කරපු පුද්ගලෙක් ඒ සුරේෂ් සාලි මහත්මයා. ඒ වගේම ඒ බුදු බලසේනා වගේ සමහරේ අන්තවාදී බෞද්ධ ආයතන වලටත් ඒ ඇක්ෂන් එකක් ගන්න ඕනේ කියපු ඒ පුද්ගලෙක් තමයි ඒ සුරේෂ් සාලි මහත්මයා.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
එතකොට මම හිතන්නේ මේ අපේ දේශපාලන අවශ්‍යතා මත මම හිතන්නේ මෙවැනි ඒ රට වෙනුවෙන් කැප කරපු නිලධාරියෙක්ව නිකම් බොරුවට ඒ නිර්පාදාන එක මම හිතන්නේ ඒක එච්චරම හොඳ නැති දෙයක් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් මෙතනදී සමහර විපක්ෂ මන්ත්‍රීවරුන් යම්කිසි විදිහකට පෙන්වා දෙන්න හදනවා මේ ඒ අපේ හමුදා බුද්ධියන්සයි ඒ වගේම මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එක සම්බන්ධයක් තිබුණා කියලා. මමත් විශ්වාස කරනවා විශේෂයෙන්ම LDT සංවිධානයේ යම්කිසි විදිහකට ඒ පරාජය කරන්න විශේෂයෙන්ම ඒ බුද්ධියන්සය ඒ බුද්ධියන්සය සමහර වෙලාවට ඒ මුස්ලිම් අන්තවාදී සංවිධානත් එක්ක සම්බන්ධකම් තිබෙන්න ඇති. ඒක තමයි බුද්ධියන්සය කියලා කියන්නේ. බුද්ධියන්සය කරන දේවල් නිකන් මේ ඔක්කොම හෙලිදරව් කරන්නේ නැහැ. සමහර බුද්ධියන්ස වලින් කරන දේවල් ඒ හමුදාවට ඒ ජනාධිපතිතුමාටවත් හෙලිදරව් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතනදී අපි මේ මන්ත්‍රීවරුන් හැටියට යම්කිසි විදිහකට වගකීමෙන් කටයුතු කරන්න උවමනාවක් තිබෙනවා. මගේ එකම ඉල්ලීම තමයි අපි ඕනෑම කමිටුවක් දාලා මේකේ ඇත්ත නැත්ද අපි හොයලා බලමු. ඒකෙන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මං කියන්නේ මේ ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ. ඕන්නම් අපේ විපක්ෂයේ മന്ത്രി කෙනෙක්ට හරි ඒකේ සභාපතිකම දීලා එහෙම නැත්නම් කාඩිනල්තුමාට හරි මොකක් හරි ඒකේ සභාපතිකම දීලා මේව ගැන හොයමු. ඕ අපිත් බලන්න අපිටත් අවශ්‍යතාවයක් තිබෙනවා මේකෙන් කවුද මහමොළකාරයෙක් ඉන්නවා නම් කවුද මහමොළකාරයෙක් කියලා. නමුත් මේක මේව මාර්ගෙන් බොරුවට රජය දුරව කරන්න එපා. මේ ඒ නැත්තම් මෙතනදී අන්තිමටම වෙන්නේ දැන් සමහර മന്ത്രിවරු මෙතනදී කතා මේ ඒ ගෙනාපු නැරටිව් එක නැත්තම් ඒ ගෙනාපු කතාව සම්පූර්ණයෙන්ම අර ඒ channel 4 එකේ ගෙනාපු කතාවම තමයි ඉදිරිපත් කරන්නේ. මේ රාජපක්ෂවරුන් බලයට ඉන්න මෙන්න මේක කරා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ අපේ ප්‍රශ්න අපි ඒවා විසඳගමු. ඒ වගේම ස්වාධීන පරීක්ෂණයකට ඕන එකට මම ගියේ ජාත්‍යන්තර පරීක්ෂණයකට විරුද්ධව කතා කරනවා නෙවෙයි. නම් මම මේකෙන් කියන්නේ අපි මේ දොර ඇරියොත් එහෙම මේකෙන් ඊට වඩා භයානක තත්ත්වයක් රටේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විපක්ෂයේ ඉල්ලන ඕනෑම කමිටුවක් දාලා එවැනි පරීක්ෂණ කරලා ඒ වැරදි කට්ටිය ඉන්නවා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හරි කවුරු හරි වැරදි කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියව හිරේ අරින එක අපිට කිසිම
ගැටලුවක් නැහැ. ස්තුතියි.